ඊළඟට ඩොක්ටර් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා.
ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම ගරු අගමැතිතුමාගේත් ඒ වගේම ජනාධිපතිවරයාගේත් වැය ශීර්ෂය පිළිබඳව කතා කිරීමේදී ගරු සභාපතිතුමියනි විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැය ශීර්ෂයට. ඒකට හේතුව තමයි එතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා මේ රටේ කිසිදු අග්‍රාමාත්‍යවරයෙක්ට කරන්න බැරි යෝධ සංවර්ධනයක්, ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලොකු සටනක්, ඒ වගේම මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ලොකු ප්‍රයත්නයක් දරපු දේශපාලන නායකයෙක්. එතුමා විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තිය උදෙසා සටන් කළා. ඒ වගේම මේ රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ලොකු කැපවීමක් කළා. ඒ කැපවීම හරහා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවාද මේ රටේ උතුරු නැගෙනහිර 250,000කට වැඩි අවතැන් වෙච්ච ජනතාවක් සිටින ජනතාවක් ඔවුන්ව නැවත පදිංචි කරන්න, ඒ වගේම ඔවුන්ට නිවාස ලබා දෙන්න, ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ සංවර්ධනය විශේෂයෙන්ම පාරවල්, මන්මාවත්, කානු බෝක්කු ඇතුළු යටිතල පහසුකම් නගා සිටුවන්න, ඒ වගේම ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවන්න අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ගරු අග්‍රාමාත්‍යතුමාට පුළුවන්කම ලැබුණා. මෙහිදී රුපියල් මිලියන 3,138කට වැඩි ප්‍රමාණයක් ගරු අග්‍රාමාත්‍යතුමා වෙන් කළා, වැය කළා. ඒ අවුරුදු 30ක කුරුළු යුද්ධයෙන් බැටකාපු අහිංසක ද්‍රවිඩ ජනතාව උදෙසා, ඒ වගේම යුද්ධයෙන් පීඩාවට ලක්වෙච්ච අහිංසක තරුණයන්, ඒ වගේම තරුණියන් පුනරුත්ථාපනය කිරීමටත් එතුමාගේ අමාත්‍යංශයට කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාත් අපේ මුදල් අමාත්‍ය තුමත් එකතු වෙලා මංගල සමරවීර ගරු ඇමතිතුමා මේ රටේ සංවර්ධනය සඳහා, විශේෂයෙන්ම මේ රටේ සංවර්ධනය කරන්න පුළුවන් ගම සංවර්ධනය කිරීම හරහා කියන දැඩි විශ්වාසයත් එක්ක රුපියල් මිලියන 20,000කට වැඩි ප්‍රමාණයක් 2008 වෙන්කරා ව්‍යාපෘති 51,000කට. මේ ව්‍යාපෘති 51,000 සිද්ධ වුණා නම් ගරු සභාපතිතුමියනි මේ රටේ හැම ගමකම පාරවල් ටික, මන්මාවත් ටික, යටිතල පහසුකම් ටික, නිවාස ටික හැදෙනවා. මේ හදන්නේ කොළපාට පාරවල් නෙමෙයි, මේ හදන්නේ කොළපාට බෝක්කු නෙමෙයි, මේ හදන්නේ කොළපාට ජනතාවගේ ගෙවල් පමණක් නෙමෙයි. මේ රටේ අහිංසක දුගී දුප්පත් ජනතාවට තමයි මේ සේවය වෙන්නේ. නමුත් අර දින 58 දේශපාලන කුමන්ත්‍රණය කරලා අගමැති වෙච්ච ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඒ කණ්ඩායම මොකද කරේ? ගම් පෙරළිය ව්‍යාපෘතිය තහනම් කරා. චක්‍ර ලේඛනයක් එව්වා අග්‍රාමාත්‍ය ලේකම්, එවකට හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට මේ ගම් පෙරළිය ව්‍යාපෘතිය නතර කරන්න කියලා. ඒ හරහා අපිට බැරි වුණා මේ ගම් පෙරළිය ව්‍යාපෘතිය 100%ක් ප්‍රගතිය ලබා ගන්න. ඒකෙන් ප්‍රතිලාභ 100%ක් ගමේ ඉන්න අහිංසක ජනතාවට ලබා දෙන්න අපිට පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා නොසලි මුදල් ඇමතුමත් එක්ක කටයුතු කරලා 2019ටත් ගම්පෙරළිය ව්‍යාපෘතිය ආරම්භ කරන්නට අවශ්‍ය කරන මුදල් ටික ලබා දුන්නා. ඒ වගේම තරුණ සේවා සභාව ගරු අග්‍රාමාත්‍යතුමා තරුණ කටයුතු අමාත්‍යතුමා හැටියට කටයුතු කරද්දී ආරම්භ කරපු තරුණ සේවා සභාව අපේ ආණ්ඩුව 94 අපෙන් ඉවත් වුණාගෙන් පස්සේ, ගිලිහුණාගෙන් පස්සේ සම්පූර්ණයම දේශපාලනීකරණය වෙලා ඒ හරහා නිල් බලකායට තාරුණ්‍ය හෙටක් එකට ජාතික තරුණ සේවා සභාව පාවා දුන්නා. අපේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා ඇවිල්ලා සම්පූර්ණයම දේශපාලනය අයින් කරා. දැන් ජාතික යෝන් පෙරමුණේ සභාපතිවරයා මම. අපි ජාතික තරුණ සේවා සභාවේ රාජකාරිවලට ඇඟිලි ගහන්නේ නැහැ. ජාතික තරුණ සේවා සභාව අපේ වැඩවලට ගන්නෙ නෑ. නමුත්
ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා,
මගේ සහෝදර මන්ත්‍රීතුමා, මං හිතන්නේ දන්නේ නැතුව ඇති මේ ඔක්තෝබර් 26 වෙනිදාම ඇතිවෙච්ච දේශපාලන පෙරලියෙන් පස්සේ 22 දෙනෙක් මාරු කරා.
ඒක මේ කාරණේ නෙමෙයි, පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි කතා කරන්නේ ගරු මන්ත්‍රීතුමා.
මේ රටේ දේශපාලනය පිළිබඳව කතා කරනකොට අපි කල්පනා කරන්නට ඕන මේ ජාතික තරුණ සේවා සභාවේ තියෙන වැදගත්කම. මේ රටේ අහිංසක ගමේ ඉන්න තරුණ තරුණියන්ට නායකයන් බවට පත්වෙන්නට පුළුවන් අවකාශය ලබා දෙන්නට පුළුවන් මාර්ගය ගරු අග්‍රාමාත්‍යතුමා ආරම්භ කළා. ඒක තමයි යවුන් පාර්ලිමේන්තුව ස්ථාපිත කළේ. මේ හරහා යෞවන සමාජ සවි බල ගන්නලා, ඒත් එක්කම යවුන් පුරේ ආරම්භ කරලා 2018 වසරට විතරක් 790,000කට වැඩි තරුණ තරුණියන් ජාතික තරුණ සේවා සභාවෙන් ඒකේ තිබෙන ප්‍රතිලාභ ලබා ගත්තා. එවැගේම වොකේෂනල් ට්‍රේනින් ආයතන පටන් අරගෙන මේ රටේ අහිංසක තරුණ තරුණියන්ට තමන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගරු අග්‍රාමාත්‍යතුමා ආරම්භ කළා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වගේම වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කරලා දිවා ආහාරය, ඔවුන්ට නේවාසික පහසුකම්, ඒ වගේම රක්ෂණාවරණයක් රුපියල් 2500ක පැමිණියේ මේ ගාස්තු ලබා දීලා ඒකෙන් ඉගෙන ගන්න NVQ සර්ටිෆිකට් ලබා ගන්න තරුණ තරුණියන් රැකී රක්ෂා හොයලා දීලා රජයෙන් උත්තවල රුපියල් 10,000ක් දීලා ඊටත් ඔබට යන තරුණ තරුණියන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවක යටතේ රුපියල් මිලියන 1.5ක අඩු පොලියට ණයක් ලබා දීලා මේ තරුණ තරුණියන්ගේ ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙල ගරු අග්‍රාමාත්‍යතුමා ආරම්භ කළා. ඒත් එක්කම 2018 වසරේ යෝන් සේනාංක හරහා සමාජ සත්කාර වැඩසටහන් ව්‍යාපෘති 1187ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේකට රුපියල් මිලියන 177ක් ගරු අග්‍රාමාත්‍යතුමා යොමු කරලා තියෙනවා. ඉතින් මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්නවලට, මේ රටේ ජාතික ප්‍රශ්නේ අතට අරගෙන ගරු අග්‍රාමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න කැමැති ගරු සභාපතිතුමියනි. ඒ වගේම මේ කොමිසන් සභා ගැන ගොඩක් අය කිව්වා. අපි ආඩම්බර වෙනවා මේ ස්වාධීන කොමිසන් සභාව පිහිටලා තියෙන එක. විශේෂයෙන්ම අපි ආඩම්බර වෙනවා පොලිස් කොමිසම පිළිබඳව. මොකද පොලිස් කොමිසම එදා කොන්දක් තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාලා දින 58 දී එකතු වෙලා දේශපාලන කුමන්ත්‍රණයක් කරපු වෙලාවේ ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියව මාරු කරලා අරිනකොට පොලිස් කොමිසමට කොන්දක් තිබුණා, ඒක නතර කරන්න. ඒ වගේම මේ කොමිසන් සභාවල තියෙන ස්වාධීනත්වය ඒකයි. ඒක නිසා අද දේශපාලඥයාට පොලිසිය නිලධාරියව මාරු කරන්න බෑ, උසස් වීම නතර කරන්න බෑ, බලෙන් උසස් වීම දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ ස්වාධීන කොමිසන් සභාවල තියෙන ශක්තිය තමයි අද දේශපාලඥයව අයින් කරලා තියෙනවා රාජ්‍ය සේවයෙන් කියන එක මේ අවස්ථාවේ මතක් කර දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, මගේ මන්ත්‍රීවරු, මගේ සහෘද පසුබලේ මන්ත්‍රීවරු ගණනාවක් ඉතාමත් වේදනාවෙන් කතා කළා. එයායි කිව්වා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට ඔවුන් එකඟ නැහැයි කියලා. මට ඒ වේදනාව තේරෙනවා. මොකද එදා අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ජනවාරි 8 වෙනිදා ජනාධිපති කරන්න අපේ කර මත තියාගෙන ගියේ. අපේ එක්සත් ජාතික පාක්ෂිකය තමයි පෝස්ටර් ගැහුවේ, කැන්වසින් ගියේ. එතකොට ওই ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තමයි අපේ පාක්ෂිකයන්ට ගැහුවේ, අපේ පාක්ෂිකයන්ට පාප් බැලුවේ, අපේ ඒ රැස්වීම කරපු කොඩි ටික කඩලා දැම්මේ. නමුත් අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන ඒ මෙහෙයුම දියත් කරා. අපේ පාක්ෂිකයොත් එක්ක එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මේ රටේ ජනාධිපති කළා. ඉන් පස්සේ කිසිදු වරදක් කරන්න නැතුව, කිසිදු අපරාධයක් කරන්න නැතුව, අබමල් රේණුවක චෝදනාවක් නැතුව අපේ අග්‍රාමාත්‍ය රණල් වික්‍රමසිංහ මැතිතුමාව අපි කවුරුත් දන්නේ නැතුව ඉවත් කරා. නීති විරෝධීව මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා එතුමව අයින් කරා. ඒ අවස්ථාවේදී අපිට ඇතිවෙච්ච වේදනාව, අපිට ඇතිවෙච්ච දුක කියලා නිම කරන්න බෑ ගරු සභාපතිතුමියනි. අපි දිවා රාත්‍රී නොබලා අපේ නායකයා, අපේ පක්ෂ නායකයා ගරු රණල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච ඡන්දෙන් පත්වෙච්ච අග්‍රාමාත්‍යවරයාව ආරක්ෂා කරන්න අපි එදා අරලිය ගහ මන්දිරයට වෙලා රෑ එළි වෙනකන් කටයුතු කරා. ගරු අගමැතිතුමාගේ ආරක්ෂාව අයින් කරා. ගරු අගමැතිතුමාගේ වැඩ කටයුතු කරන්න හිටපු නිලධාරීන් සියලු දෙනාම අයින් කරා. අපිට එදා වුණා අරලිය ගහ මන්දිරයේ පුටු උඩ ඉඳගෙන නිදි රැට නිදි වැටි වැටි අරලිය ගහ මන්දිරය ආරක්ෂා කරනවා
කියන අපි අගමැතිතුමාව ආරක්ෂා කරා.
අපි ඒ වගේ ගරු අගමැතිතුමාව ආරක්ෂා කරේ, අපේ නායකයව ආරක්ෂා කරේ, ගරු සභාපතිතුමනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඉතින් මගේ සෞර්ධ මන්ත්‍රීවරුන්ගේ වේදනාව මටත් දැනෙනවා, අපිට ඒක හැඟෙනවා. ඉතින් ඒක නිසා මේ කරපු වැඩේ වැරදි. ඒක මහින්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තේරුම් ගන්න ඕනේ, එතුමත් එක්ක ඉන්න කණ්ඩායමක් තේරුම් ගන්න ඕනේ. ඒක අපිට එදා කරා නම් අද මහින්ද රාජපක්ෂ
මහත්තයාට
නැවත වතාවක් කරන එක ආය අහන්න දෙයක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා.
ඊළඟට ගරු හේෂාවිතාන මන්ත්‍රීතුමා යද ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඊට ප්‍රථම මූලාසනයට මුජිබ රහමන් මන්ත්‍රීතුමා පැමිණේ.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ වැසීස ගණනාවක් මේ සභාවේ අද අනුමත කරන්න සාකච්ඡා කරද්දී මං හිතන්නේ උදේ ඉඳලා මේ දක්වාම වැඩිම වාර ගාණක් මේ සභාවේ කියවිච්ච වචනේ තමයි ගරු ජනාධිපතිතුමා. එතුමට මේ සභාවේ කීප දෙනෙක්ම චෝදනා කරා අද ඒ වැසීසේ පැවැත්වෙන දිනේදී එතුමා ඇවිල්ලා මේ සභාවේදී ඒවට පිළිතුරු දෙන්න පැමිණියේ නැත්තේ ඇයි කියන කාරණේ. අපි විශේෂයෙන්ම දන්නවා ගරු ජනාධිපතිතුමා මේ රටේ පරිසර අමාත්‍යවරයා හැටියට මේ හෙටින් ආරම්භ වෙන කෙන්යාවේ නයිරෝබි අගනුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වෙන්න නියමිතයි. ඒ පරිසර සමුළුව 14 වෙනිදා ඉඳලා 16 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද මේ කතික ලැයිස්තුවේ අපේ කවුද මන්ත්‍රීතුමා කොළඹ දිස්ත්‍රික් ගරු මන්ත්‍රීතුමාගේ මම නම කියන්නම්, එතුමාගේ කාලය මට ලබා ගන්න කියලා කිව්වා. විශේෂයෙන්ම එතුමා මේ විවාදයට සහභාගී වෙන්න නැති නිසා.
මන්ත්‍රීතුමාගේ මොන මන්ත්‍රීතුමාද දන්නේ නැහනේ?
අපේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මොහන්ලාල් ගේරු.
මොහන්ලාල් ගේරු මන්ත්‍රීතුමා විදේශගත වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ඒ කාරණේ එතුමා ඒ සහභාගී නොවෙන්න ප්‍රධානම හේතුව මේ රටේ පරිසර අමාත්‍යවරයා හැටියට, පරිසර හිතකාමී රාජ්‍ය නායකයෙක් හැටියට එතුමා ඒ කාර්යභාරයේ රට වෙනුවෙන් ඉටු කරන්න තමයි සහභාගී වෙලා ඉන්නේ. එහෙම නැත්නම් එතුමාට කිසිම බියක් සැකක් නැහැ. මේ කියපු අද ඒ සියලු දේවල් වලට උත්තර මීට කලින් මං හිතන්නේ රටට සමාජයට එතුමා කියලා තියෙනවා. ඒ බව විශේෂයෙන්ම අපි මතක් කරන්න කැමතියි. ඊළඟ කාරණේ තමයි සමහර ගරු මන්ත්‍රීතුමාලා අපි කනගාටු වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරනම සමහර ගරු මන්ත්‍රීතුමාලා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන දැඩි විවේචනයට ලක් කරා. මේ පිබිදෙන පොළොන්නරුව වැඩසටහනේ ඒ සියලු ජනතා ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන අවස්ථාවට අපේ මුදල් ඇමතුමත් සහභාගී වුණා. අපේ ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුම ඇතුළු කැබිනට් මැති ඇමතිවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු රාශියක් ගිහිල්ලා තමයි ඒ ජනතාවට ප්‍රතිලාභ ලබා දුන්නේ පිබිදෙනු පොළොන්නරුව වැඩසටහන. ඒ වැඩසටහනේ කිසිම වංචාවක් දූෂණයක් සිදුවෙන වැඩසටහනක් නෙමෙයි. එකක් තමයි ඒ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා පාසල් ගොඩනැගිලි පාලම් විවිධ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ ඉදිකරන හැම ඉදිකිරීමක්ම එක්කෝ යුද හමුදාව, එක්කෝ ගුවන් හමුදාව, එක්කෝ නාවික හමුදාව, එහෙම නැතුව කරන හැම එකක්ම
විවෘත ටෙන්ඩර් පටිපාටි යටතේ තමයි කැඳවලා ඒ සියලු දේවල් විනිවිදභාවයෙන් යුතුව දීලා තියෙන්නේ. ලක්ෂ 100ක් යන ගොඩනැගිල්ල සාමාන්‍ය ඇස්තමේන්තුව ලක්ෂ 70කට අවසන් කරලා තියෙනවා. ඒ තුළ විශාල මුදලක් රජයට ඉතුරු කරන්න ජනාධිපතිතුමා අවශ්‍ය නායකත්වය දීලා තියෙනවා. නෑ මම වාක්‍යයෙන් කියන්නේ. අරේ නෑ නෑ ඒ ඒ සියලුම දේවල් තමුන්නාන්සේ මේ ඊරිසියාවෙන් වෛරයෙන් කතා කරන්න එපා. තමුන්නාන්සේ ව්‍යාපාර කරන අය ඉන්නවනම් ඒ ව්‍යාපාර කරන අයට ඕපන් ටෙන්ඩර් කරපුවාම ඕන කෙනෙකුට සපයන්න පුළුවන්. එහෙම සපයන්න බෑ කියලා නීතියක් නෑ. පවුල කෙනෙකුට ඒ ඔබතුමා හරි වාඩි වෙන්න දැන් ඔබතුමා කතා කරන්නේ.
ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න.
සිද්ධි මන්ත්‍රීතුමා ඔබතුමා දැන් කතා කරන්නේ.
ගරු මන්ත්‍රීතුමා බාධා කරන්න එපා.
අපි අහගෙන හිටියනේ ඔබතුමා බොරු කියනකම් අපි අහගෙන හිටියනේ.
ගරු මන්ත්‍රීතුමා බාධා කරන්න එපා.
ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඊළඟට අපි දැක්කා කාරණා ගණනාවක්. අනුර කුමාර දිසානායකගරු මන්ත්‍රීතුමා විශේෂයෙන්ම කිව්වා මේ වංචා දූෂණ සම්බන්ධව ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් යොදන්නේ නැහැ කියලා. මං හිතන්නේ මෙතන ඉන්න පරිණත දේශපාලන අය මේ ඉතිහාසයේ මම අහනවා SWRD බණ්ඩාරනායක මැතිතුමාගෙන් පස්සේ තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ වංචා දූෂණ හොයන්න කොමිසමක් දාපු රාජ්‍ය නායකයා කවුද? ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පමණයි. ඒ විතරක් නෙමෙයි අමාත්‍යවරු ගණනාවක් අදෝය වෛරයෙන් තරහෙන් කෑ ගහන්න ප්‍රධානම හේතුව මොකද්ද කියලා අපි ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමාලට කියන්න කැමතියි. ඒ තමන්ගේම කැබිනට් මණ්ඩලයේ හිටපු අය සමහර අය ඒ තනතුරුලින් ඉවත් වෙන්න දක්වාම කටයුතු කරන්න සිද්ධ වුණේ ඒ වංචාව දූෂණයන් වලට එරෙහිව කටයුතු කිරීම නිසා. එතුවා පහුගිය ආණ්ඩුවේ වංචා දූෂණ හොයන්නත් කොමිසමක් දැම්මා. ඒ වගේම බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කොමිසමක් දැම්මා. එහෙම කොන්දක් ඇති රාජ්‍ය නායකෙක් වංචාවට දූෂණයට රීව යන රාජ්‍ය නායකෙක් හැටියට එතුවා ඉතිහාසගත වෙලා ඉවරයි කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරලා දෙන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ වත්මන් ජනාධිපතිතුමාගේ මේ මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් අපි දැක්කා මීට පෙර අයවැය දෙවන වර කියීමේ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමාලා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා වර්ෂයෙන් වර්ෂය මුදල් ප්‍රතිපාදන වැඩියෙන් වෙන් කරලා දීලා තියෙනවා කියලා. වැඩියෙන් වෙන් කරගෙන තියෙනවා කියලා. එතුමා ඒ අනවශ්‍ය බලයක් පාවිච්චි කරලා නෙමෙයි මේ මුදල් වෙන් කරගෙන තියෙන්නේ. මුදල් අමාත්‍යතුමා එක්ක සාකච්ඡා කරලා ඒ මුදල් වෙන් කරගත්තේ ඇයි කියන කාරණේ අපි තමුන්නාන්සේලාට කියන්න ඕනේ. විශේෂයෙන්ම මෙතෙක් කල් ජනාධිපති ලේකම් කාර්යාල වලින් ඒ පත්කිරීම් කිරීම් උසස් වීම් කිරීම් සහ ඒ අනිකුත් ව්‍යවස්ථාවිත කටයුතු කරනවා හැර මහජන සුභසිද්ධිය වෙනුවෙන් වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කරේ නැහැ. එතුමා තවුන්නාසලට මතක ඇති 2015 මැතිවරණ වේදිකාවේ ඉඳලා කිව්වා මේ රටේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා මේ වග්බඩු රෝගය සම්බන්ධයෙන්. ඒ නිසා මට ලැබෙන මුදලින් ඉඳලා වග්බඩු අරුමුදලක් හදනවා වගේම ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ වකුගඩු රෝගය නිවාරණය කිරීම සම්බන්ධව ජාතික වැඩපිළිවෙලක් එතුමා ආරම්භ කරනවා කියලා කිව්වා. ඒ ආරම්භ කරනවා කිව්වා වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ කාර්යසාධක බලකායක් හැදුවා. මේ වකුගඩු රෝග නිවාරණ කාර්යසාධක බලකාය හැදුවේ කා වෙනුවෙන්ද? අපේ රංගා බණ්ඩාර මැතිතුමා ඉන්නවා, පුත්තලම ඉන්නවා වකුගඩු රෝගීන්. මම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා නිකවැලටියේ ගල්ගමුව යාපහුව සම්පූර්ණ මේ ප්‍රදේශවල ඉන්නේ වග්ගඩු රෝගීන්. ගල්ගමුව ඇහැටුවව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල අපි කියන්න කනගාටුයි හැම පවුලකම ඉන්නවා එක එක්කෙනෙක් හරි වග්ගඩු රෝගියෙක්. ඒ නිසා මේ මුදල් වලින් ඒ වග්ගඩු රෝගය නිවාරණය කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රදේශවල අද ජල ආශ්‍රිත කරන පෙරණන් ආරෝ ප්ලාන්ට්ස් 500ක් හදලා ඒ 500 වෙන එක විවෘත කරේ සීමා බෝධීන් වහන්සේ ගාව. සීමා බෝධිය කලගෙඩි 50කින් ඒ පිරිසුදු ජලයෙන් නාවලා ඒ වග්ගඩු රෝගය අපේ රටෙන් තුරන් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල නායකත්වයේ දෙනවා. එක පැත්තකින් වග්ගඩු රෝගය නිවාරණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා වගේම හැදිච්ච වග්වඩු රෝගේ හැදුන අයට ඒ ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය නවීන පහසුකම් සහ නව රෝහල්, ඒ වගේම ආසියාවේ තියෙන හොඳම වකුගඩු රෝහල පොළොන්නරුවේ ඉදි කරන්නේ. ඒකත් මේ සිද්ධි මන්ත්‍රීවට කියන්න කැමති, මේ ජනාධිපතිතුමා පොළොන්නරුවේ නිසා නෙමෙයි. ඒ වග්ගඩු රෝහල පොළොන්නරුව ඉදි කරන්නේ වග්ගඩු රෝගීන්ට මධ්‍යස්ථානයක් වෙන්න නිසා. අම්පාර පැත්තෙන්, ත්‍රිකුණා මලෙන්, අනුරාධපුරෙන්, කුරුණෑගලින් හැම කෙනෙකුටම යන්න පුළුවන් කේන්ද්‍රස්ථානයක් හැටියට තමයි මිලියන 1200ක් ආධාරයක් ලබාගෙන අතිගරු ජනාධිපතිතුමා මේ වැඩ කටයුතු අත ගහලා තියෙන්නේ. ඒ නිසා ඒ වග්ගඩු රෝග නිවාරණයට තමුන්නාන්සලා කැමති නැත්නම් මේවට විරුද්ධ වෙලා කතා කරන්න, මේවට විරුද්ධව කටයුතු කරන්න කියලා අපි කියන්න කැමතියි. ඊළඟ කාරණේ තමයි, මම විශේෂයෙන් මේ වග්ගඩු රෝගය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ කරාගෙන යන වැඩසටහන වෙලාව මදි නිසා මේ වෙලාවේදී ගරු මූලාසනාලුඩ මන්ත්‍රීතුමනි මං සභාගත කරන්න කැමතියි. ඊළඟ එක තමයි ග්‍රාම ශක්ති වැඩපිළිවෙල. මේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙල හරහා ඒ ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වගේම නිෂ්පාදන ආර්ථිකය ගැන අපි කතා කරනවා. නමුත් නිෂ්පාදනයට අවශ්‍ය ශක්තියක් ලබා දෙන වැඩ කටයුතු අඩුයි. ඒ නිසා පහුගිය අවුරුද්දේ ආරම්භ කරපු ග්‍රාම ශක්ති වැඩසටහන 100%කින් වැඩි කරලා මේ වර්ෂයේ ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු අතිගරු ජනාධිපතිතුමා කරගෙන යනවා. ඒ හරහා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිකම එක පැත්තකින් අඩු ආර්ථිකයක් තියෙන ග්‍රාම සේවසම් තෝරාගෙන අනිත් පැත්තෙන් නිෂ්පාදන කර්මාන්තයට නිෂ්පාදන හැකියාවන් තියෙන ඒ වගේ පාරම්පරික නිෂ්පාදන ගම්මාන ඒවා තෝරගෙන ග්‍රාම ශක්ති වැඩපිළිවෙල හරහා අද අලුත් පිබිදීමක් රට තුළ ඇති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන මුදල් ජනාධිපතිතුමාගේ පෞද්ගලික සුඛ විහරණයට වෙන් කරන මුදල් නෙමෙයි. ඒක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මේ ග්‍රාම ශක්ති ඒ වැඩපිළිවෙල මම සභාගත කරනවා ගරු මූලාසනාලුඩ මන්ත්‍රීතුමනි. ඊළඟට අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නය අද මොකද්ද? අපේ තරුණ පරම්පරාව විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. මේ විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම අද පාසල් දරුවක ඉඳලා ඉතාම කනගාටු දායකයි. අද තරුණ පරපුර දක්වාම මේක විශාල වශයෙන් විශාල පිළලයක් බවට පත් වෙලා තියෙනවා. මේකට අත ගහන්න කවුරුත් බයයි. ඇයි බය? මේකට අත ගහනකොට මේකට අත ගහන කෙනාව මරලා දානවා. රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සුජුව මේ සඳහා මැදිහත් වෙන්න අකමැති. ඒකට හේතුව තමයි පෞද්ගලික තර්ජන එනවා. ඒ නිසා මේකට හයියක් දෙන්න නායකත්වයක් ඕන වෙලා තිබුණා. ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා වුණාට පස්සේ ජනාධිපති කාර්යාලයේ මද්දව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හැදුවා. ඒ බලකාය හැදලා එතෙන්ද ත්‍රිවිධ හමුදා පොලිසිය සියලු අංශ සියලු අමාත්‍යාංශ ඒකට සම්බන්ධ සියලු අමාත්‍යාංශ ඒ ලේකම්වරු ඇමතිවරු සියලු දෙනාම කැඳවලා කීවා බය නැතුව මේ වැඩේට අත ගහන්න කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් මුලින් මේ වැඩපිළිවෙල ආරම්භ කරද්දී ගම්මානවල මුලින් අපි ආරම්භ කරනකොට දැක්ක සමහර අය හිනා වුණා. සමහර දේශපාලඥයෝ හිනා වුණා. ඕක කරන්න පුළුවන් වැඩක්ද කියලා. හැබැයි ගම දැනුවත් කළා, රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා, මේ රටේ සමස්තය දැනුවත් කරගෙන පාසල් දරුවන් ඇතුළු සියලු දෙනා දැනුවත් කරනවා වගේම නීතියෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉතාම දැඩිව සුජුව ගන්න අවශ්‍ය වැඩපිළිවෙල නායකත්වයේ ලබා දුන්නා. ඒ මද්දව්වේ නිවාරණ ජාතික වැඩසටහන හිඳ තමයි අද තොග පිටින් මද්දව්වේ මේ රටේ යහුවෙන්නේ. නිලධාරීන් බය නැතුව කටයුතු කරන්නේ. ඒ தත්ත්වය තුල අද අතිගරු ජනාධිපතිතුමාට විශාල ප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. ගම්බද ජනතාවගේ තමන්ගේ දරුවා වෙනුවෙන් මේ කරන කැපකිරීමට අද විශාල සහයෝගයක් වගේම ගෞරවයක් අද එතුමට ඇති වෙලා තියෙනවා. තමුන්නාන්සේලා කියනවා නම් මේව නවත්තන්න එතුමා ලෑස්ති වෙයි. ඒ නිසා මේ මුදල් ප්‍රතිපාදන ජනාධිපති කාර්යාලයට වෙන් කරන්නේ නිකන් නෙමෙයි කියන තවත් සාධකයක් තමයි මම ඉදිරිපත් කරේ. මම ඒකත් සභාගත කරනවා ගරු මූලස්සනාරුඩ මන්ත්‍රීතුමනි. ඊළඟට අපේ රටේ දැවැන්ත ප්‍රශ්නයක්. අද මේ සභාවේ ඉන්න ඔක්කොම අපි 225 දෙනාම මන්ත්‍රීවරු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරොත් මෙතන ඉන්න ගොඩාක් අය අපි බොනෝන රෝගවලට අද ගොදුරු වෙලා මේ සමාජයේ අද ඕනම ගමක් අරගෙන අපේ රජයේ නිලධාරීන් අරගෙන ඒ අය වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරොත් ඒ අය අද බොන ඕන රෝග විශාල ප්‍රමාණයකට ගොදුරු වෙලා. මේකට ප්‍රධානම හේතුව මොකද්ද? මේකට ප්‍රධානම හේතුව තමයි අපි ගන්න ආහාර සහ පාවිච්චි කරන ජලය. ඒ නිසා ජනාධිපතිතුමාට ඕන එකම තිබුණා. අමාරු වැඩක් වුණත් මේක හරවන්න. ඒ නිසා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලක් නිර්මාණය කරා වසවිසෙන් තොර. මේක ගම්දනව්වට දැන් ගිහිල්ලා තියෙනවා. ගොවි ජනතාව මේක වැළඳ ගනිමින් ටිකෙන් ටික මේ සඳහා අවතීර්ණ වෙමින් තියෙනවා. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වැයිසීසී යටතේම තමයි ජාතික ආහාර වැඩසටහනක් තියෙන්නේ. මම ඒකත් සභාගත කරනවා මුරල්සනඳුර මන්ත්‍රීතුමනි. ඒ වගේම තමුන්නාන්සේලා අපි දැක්කා පෞගේ කාලේ දිගටම අද පුවත්පත්වලත් අද මාධ්‍යෙත් මම දැක්කා දරුවන්ට වෙන හිංසා පීඩන අවුරුදු 5ක දරුවෙකුටත් මත්පැන් පොවලා වැඩිහිටියේ. සේයා කියන දරිය අවුරුදු 5යි පාපතරෙක් ඇවිල්ලා ඝාතනය කරා දූෂණය කරලා ඉවර වෙලා. අර උතුරේ යාපනේ විද්‍යා දරිය පාසල් යනකොට 11 දෙනෙක් එකතු වෙලා දූෂණය කරලා අන්තිමට මරලා දැම්මා. ඒ වීඩියෝ ඔක්කොම දකුණු ඉන්දියාවේ වෙළඳ පොළට යව්වා. ඔන්න අපේ රටේ තත්ත්වය. ඒ නිසා ජනාධිපතිතුමා කල්පනා කරා තනි කෙනෙකුට මේක කරන්න බැරි නිසා අමාත්‍යංශ ගණනාවක් එකතු කරලා ඒ අමාත්‍යංශ දෙපාර්තමේන්තු සියලු දෙනා එක්ක දරුවන් සුරකිමු කියන ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා විවිධ දැනුවත් කිරීම්, ඒ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරගනිමින් දරුවන් ආරක්ෂා කරගන්න දෙමාපියන්ගේ වගකීම, වැඩිහිටියන්ගේ වගකීම, වගකීම්ත්තන්ගේ වගකීම ඒ සියල්ල අද දැනුවත් කරමින් විශාල කාර්යභාරයක් අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි දරුවන් සුරකිමු කියන ජාතික වැඩසටහන. මම ඒකත් සභාගත කරනවා මූලස්ථානවල මන්ත්‍රීතුමනි. ඊළඟට මේ රටේ ප්‍රධාන මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ අද ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන පරිසරය පිළිබඳව දේශගුණික කාලගුණික විපර්යාසන් වලට මූණ දෙන්න බැරි වුණොත් ලෝකයේ අනිත් රටවල් වලට අත් වෙලා තියෙන ඉරණමම අපේ රටටත් අත් වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා කල්පනා කරා මේ පිළිබඳවත් විශේෂ වැඩපිළිවෙලක් හදන්න ඕනි කියලා. ඒ වැඩපිළිවෙල හරහා තමයි විශේෂයෙන්ම පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙල හදලා අද පුනරුදේ නමින් රට පුරාම දැවැන්ත විදිහට ඒ වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරන්නේ මේ ජනාධිපති ලේකම් වැසීසිය හරහා. මේවට තමයි මුදල් ප්‍රතිපාදන වෙන් වෙන්නේ කියන එක ඉතාම ගෞරවයෙන් අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම මූලස්ථානවල මැතිතුනේ මෙතන ඉන්නේ ඔක්කොම මහජන නියෝජිතයෝ. අපි හැමදාම බොරුවක් කරනවා. අපි ගාවට එන මහජන දිනේදී අපි ගාවට ඉල්ලුම් පත්‍ර කොච්චර එනවද? ඒ ඉල්ලුම් පත්‍ර වල දෙන උත්තර මොනවද අපි? ඒ නිසා මේ රටේ තරුණ විරකියාව පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් තිබ්බා. තරුණයන්ගේ දක්ෂතාවයේ සුසුකමට තමන්ට ගැළපෙන තැන, තමන්ගේ ඉදිරි දක්මනුව යන තැන සොයා ගැනීම පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මේ වැඩපිළිවෙලටත් වත්මන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත ගැව්වා. මේ පිළිබඳව විශේෂඥයින් දැනුම තියෙන අයගෙන් සහ විදේශ රටවල්වල මේ ප්‍රශ්නය විසඳලා තියෙන ආකාරය එතුමා හොයලා බලලා මේ රටේ වැඩපිළිවෙල ආරම්භ කරා ස්මාර්ට් ශ්‍රී ලංකා කියලා. ඒ නිසා ලංකාව පුරාම ආයතන 50ක් ඇති වෙනවා ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ. ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන 50ක් ලංකාව පුරාම ඇති වෙනවා. ඒක තවත් එක් මධ්‍යස්ථානයක් විතරක් නෙමෙයි, ඒ ස්ථානයට එන ඕනම තරුණයෙකුට ඕනම තරුණියකට තමන්ට යන්න ඕන ශ්‍රේෂ්ඨ කුමක්ද කියලා හඳුන්වලා දෙනා විතරක් නෙමෙයි, ඒ ශේත්‍රයේ ඉදිරියටම ගිහිල්ලා තියෙන වැඩපිළිවෙල තමයි ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වැඩසටහනත් ජනාධිපතිතුමාගේ අද විශේෂ ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘති සියල්ලම
මන්ත්‍රීතුමා තව විනාඩියක් තියෙනවා.
මේ ව්‍යාපෘති සියල්ලම ජනාධිපති කාර්යාලයේ හරහා ක්‍රියාත්මක වෙන්නේ විශේෂම ආයතන ගණනාවක් එකට තියෙන නිසා. මම එක යෝජනාවක් කරන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමාට. මම යෝජනා කරනවා ජනාධිපති කාර්යාලයට, මම යෝජනා කරනවා තව අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ දෙවන ප්‍රශ්නේ තමයි වනාලි ප්‍රශ්නය. මං හිතන්නේ පාලිත තෙවරක් පෙරු මැතිතුමා මාත් එක්ක එකඟ වෙනවා ඇති. මේ වනාලි ප්‍රශ්නය වනජීවී අමාත්‍යාංශයට විතරක් විසඳන්න බෑ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වලට විතරක් විසඳන්න බෑ. ඒ නිසා මේකට කාර්යසාධක බලකායක් හැදෙන්න ඕනේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ සහයෝගය, ඉදන් අමාත්‍යාංශයේ සහයෝගය, මහවැලි අධිකාරියේ සහයෝගය, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය, වනජීවී දෙපාර්තමේන්තුවේ සහයෝගය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක සහයෝගය වෙන නිසා ජනාධිපති කාර්යසාධක බලකායක් හදලා තමයි වන අලි ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ. ඒකට අවශ්‍ය ව්‍යාපෘති වාර්තාවත් ඕනනම් අපි හදලා තියෙනවා. ඒ නිසා ඒ කාර්යභාරයටත් නායකත්වය දෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ මෙතනදී ජයම්පති වික්‍රමතුමා
ඇතුළු මන්ත්‍රීතුමා කාලය
අවසන් කරන මන්ත්‍රීතුමනි තප්පරයක් දෙන්න. ජයම්පති වික්‍රමාරණ මැතිතුමා කිව්වා ජනාධිපතිතුමා ආවා ජනා විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්න, හැබැයි අහෝසි කරන්නේ නැහැ කියලා. හැබැයි එතුම ඇවිල්ලා ලංකා ඉතිහාසෙ නෙමෙයි ලෝකේ තමන්ට තිබ්බ බලය ආ ගන්න කියලා දුන්න එකම නායකය තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ඒ කීවා විතරක් නෙමෙයි අවසාන වශයෙන් පාර්ලිමේන්තුවට ආපු දවසේ කීවා මගේ මේ විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කිරීමේ කාර්යභාරය කරන්න තියෙන්නේ ජනාධිපති කාර්යාලයට නෙමෙයි, ඒක කරන්න තියෙන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. තමුන්නාන්සලා ඒක කරන්න මම ඒකට එකඟයි කියන ප්‍රතිඥාවත් ජනාධිපතිතුමා දීලා තියෙන්නේ. ඒ නිසා බල ලෝභියෙක් නෙමෙයි කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, ශාන්ත බණ්ඩාර මැතිතුමාගෙන් පස්සේ මම ටිකක් බයෙන් හිටියේ කතාව අහගෙන. මොකද අපේ මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරතුමාගේ සංවිධායකතුමාට ගැහුවා කියලා ප්‍රශ්නෙකුත් මේ කාල පරිච්ඡේදය යනවා. මටත් දෙකක් නෙලයිද කියලා බය හිටියේ මගේ නම කියනකොට. ගරු සභාපතිතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමා කියපු කාරණාත් එක්කලා මම ටිකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. වංචාව දූෂණය පිළිබඳවත්, වකුගඩු රෝග පිළිබඳවත්, ඒ වගේම කාර්යසාධක බලකායම් පිළිබඳව අවසානට කියපු කාර්යසාධක බලකායම් පිටවනවා නම් වනජීවි සම්බන්ධව එහෙමනම් අධිකරණ කටයුත්ත සඳහාත් කාර්යසාධක බලකායම් පිටවන්න වෙයි. මොකද අධිකරණේ නඩු අහනවා, පොලිසිය නඩු ගේනවා, වන සංරක්ෂණේ නඩු ගේනවා, වනජීවිකෙන් නඩු ගේනවා, එතකොට සුරාබද්දුවකෙන් නඩු ගේනවා, මිල පාලනෙන් නඩු ගේනවා. එතකොට මේ සියල්ලම එකතු කරලා අධිකරණ ක්‍රියාවලිය සඳහාත් කාර්යසාධක බලකායක් පිටවන්නට ඕන. අර වනජීවි සම්බන්ධව කාර්යසාධක බලකායක් පිටවනවා නේද සිටින මන්ත්‍රීතුමා? මම හිතන්නේ එහෙනම් ඒකටත් වෙන්න ඕන. ඒ වගේම අනිත් කාර්යවලදී දැන් වෘත්තීය පුහුණුව ගත්තා. වෘත්තීය පුහුණුවෙත් නයිට එකෙන් එකක් කරනවා, වෘත්තීය පුහුණුව අධිකාරියෙන් තව එකක් කරනවා, සාගර විශ්වවිද්‍යාලයෙන් තව එකක් කරනවා, මේ කාර්මික විද්‍යාල තාක්ෂණික විද්‍යාලයෙන් තව එකක් කරනවා, ඒ වගේම ජර්මන් තාක්ෂණික විද්‍යාලයෙන් තව එකක් කරනවා, ඉංජිනේරු තාක්ෂණ පීඨයෙන් තව එකක් කරනවා. එතකොට මේ අනුව බලනකොට ගරු මන්ත්‍රීතුමා, මේ සියල්ලටත් කාර්යසාධක බලකායක් පිටවන්න ඕන මේ 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 ඔබතුමා ගෙනෙන මතවාදයත් එක්කලා. නෑ මම දැන් අවස්ථාව උන්නේ නැහැ, මොකද ඔබතුමා කතා කරා. දැන් මට පොඩි වෙලාවක් තියෙන එකින්ද? ඔව්. එතකොට එහෙම බලනවා නම් මේ හැම කාර්යයකම කාර්යසාධක බලය. එහෙනම් වාරි මාර්ගෙන් වැව් හදනවා, ඇලවල් හදනවා, ගොවි ජනසේකෙන් වැව් හදනවා, ඇලවල් හදනවා, ගොවිතැන් කරනවා, කෘෂිකර්මයෙන් තව දෙයක් කරනවා, එහෙමන මහවැලියෙන් තව කරනවා. එහෙනම් මහවැලියයි කෘෂිකර්මයයි ගොවි ජනසේවයයි වාරි මාර්ගයි මේ සියල්ලම එකතු කරලත් කාර්යසාධක බලකායක් හදන්නට ඕන. ඒතර ඒකට පාරිභෝගික අධිකාරියයි ඒකට මේ 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 වෙළඳ සහ වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයයි මේ සියල්ලම එකතු කරලා එහෙමනම් කාර්යසාධක බලකායක් හදන්න ඕන මේ කියන තර්ක අනුව. මම දන්නේ මේ මොකද. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ දූෂණයේ වංචාව පිළිබඳව කතා කරා. ඒ පිළිබඳව පියවර ගත්තා කියලා මම මතක් කරන්න කැමතියි. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා තමයි මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවත් එක්කලා බොහොම පැහැදිලි විවෘත දූෂණ ගනුදෙනු සිද්ධ වෙච්ච අවස්ථාව. ඒ ඔක්තෝබර් 26 වෙනිදා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කරගෙන ගිය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලත් එක්කලා තනතුරු ලබා දීම සහ මුදල් ලබා දීම, ඒකට යෝජනා කිරීම සම්බන්ධව මන්ත්‍රීමා හිටියා නම් හොඳයි මං ඉතින්. ඔබතුමා කියපු එකටයි මම මේ උත්තර දෙන්නේ. ඒ එතන බොහොම පැහැදිලිවම ප්‍රසිද්ධියේ හෙළුවෙම්ම වංචාව දූෂණය සිද්ධ වුණා. එතකොට මන්ත්‍රීවරයෙකුට මුදල් දීලා මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට ඉන්න ආණ්ඩුවක් හදන්න කියලා යෝජනා කරනවා, ආරාධනා කරනවා. එතන අනිත් පැත්තෙන් තනතුරක් දෙන්නම් කියලා ආරාධනා කරනවා. අපි වෙන ආණ්ඩුවක් හදමු. එතන මේක දූෂණයක් නෙමෙයිද? මේක වංචනික ක්‍රියාවක් නෙමෙයිද? මේක අල්ලස්සෝ දූෂණ ව්‍යාසන කොමිෂන් සභාවේ යටතට ගෙනෙන්නා වූ වරදක් වෙන්නේ නැද්ද? එහෙනම් එතන ගන්නවා. ඒක බොම් පැහැදිලිව අල්ලස්සෝ දූෂණ ව්‍යාසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව යටතේ සිදු කරන ලබන විමර්ශනයක් බවට පත් වෙන්නට ඕන, වරදක් වෙන්නට ඕන. ඒ නිසා තමයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය බොහොම පැහැදිලිවම ගිහිල්ලා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කරලා තියෙන්නේ. ඒ පැමිණිලට මමත් සහය වුණා, සීදී පට දුන්නා, ඒ වගේම ලිඛිත සාක්ෂි දුන්නා, ඒ වගේම හඬපට දුන්නා. මේ සියල්ල දීලා ඉවරලා විමර්ශනයට සහය වෙලා තියෙනවා. ඒ විමර්ශනේ මම වගේ නිලධාරී මම පොලිසියට කාලේ ඉන්කුවරි කරනවා. මට ඕක ඉන්කුවරි කරන්න යන්නේ සති දෙකයි. ඉතින් මම දන්නේ නැහැ මාස 3කට කාලයක් ලම් වෙලා තියෙනවා. ඉතින් මේ මාස 3ක් ඇතුළතත් මේ විමර්ශනෙට කුමක් වුණාද කියන එක දන්නේ මේ මේ වැය ශීර්ෂයේ යටතේම තමයි අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවත් ක්‍රියාත්මක වෙන්නේ. එම්නම් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව මේ කුමන්ත්‍රණය කරපු පුද්ගලයෝ ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලි තීන්දුව දීලා තියෙනවා. තුන් දෙනෙකුගේ විනිශ්චකාර සභාවක් මදි කියලා තියෙනවා. එහෙනම් ඒක හත් දෙනෙකුගේ විනිශ්චකාර සභාවක් දීලා තිබුණා. ඒ හත් දෙනාගේ සභාව විසින් ඒකමතික තීන්දුවක් දීලා තියෙනවා. ඒ තීන්දුව අනුව රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා තියෙනවා. එහෙමනම් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට මේ පිළිබඳව බොහොම පැහැදිලිව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. කවුද මේ දූෂණය ඇති කරේ? කවුද මේ කුමන්ත්‍රණය ඇති කරේ? මේ දූෂිත ක්‍රියාවලියක්ද? එහෙමනම් ඒ සම්බන්ධව අධිකරණයේ මහාධිකරණයේ නඩු පැවරිය යුතුද කියන කාරණේ නිගමනය කරලා පියවර ගැනීමට තවත් ප්‍රමාද නොකළ යුතුයි කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම ශාන්ත මණ්ඩාර මැතිතුමා මේ වකුගඩු රෝහල වකුගඩු රෝගය ගැන සඳහන් කරා. අත වශයෙන්ම දැවැන්ත විදිහට මිනිසු පීඩා විඳින රෝගයක් තමයි පිළිකාව වගේම වකුගඩු රෝගය. ඉතින් අපේ ප්‍රදේශවල ජනතාවට දවසින් දවස මේ වකුගඩු රෝගේ පීඩනයට පත් වෙන්න වෙලා තියෙනවා. මේ සඳහා රජය සුවිශේෂී ක්‍රියාමාර්ග ගණනාවක් කරන් තියෙනවා. ඉතින් ඒ අතරතුර ජනාධිපතිතුමා විශේෂයෙන්ම වකුගඩු රෝහලක් ඉදිකිරීමට කටයුතු කරා. ඒ වගේ ඒකත් ඉතාමත්ම හොඳ කටයුත්තක්. ඒ වගේම මේ වකුගඩු රෝග සුව කරන්න කටයුතු කරන රෝහලක් ඉදිකරා වගේම පපුවල කුණු සුද්ධ කිරීම සඳහාත් පියවරක් ගත්තා නම් ඉතාමත් හොඳයි. ඒ සඳහාත් රෝහලක් ආරම්භ කරා නම් වඩාත් වටිනවා කියන එක මම කියන්නට කැමතියි. මොකද පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා කරපු කුමන්ත්‍රණයේදී ඒ කුමන්ත්‍රණය පිළිබඳව සාක්ෂි සාධක ඇතුව අපි මේ රටට කරුණු කිව්වා, ලෝකෙට කරුණු කිව්වා, මුළු ලෝකෙම පිළිගත්තා මේක දූෂිත ක්‍රියාවලිය කියලා. ඒ දූෂිත ක්‍රියාවලිය හෙළිදරව් කිරීම තුළ අදටත් මාස 3ක් ගත වෙද්දිත් රංගේ මණ්ඩාර දනුවම් විඳිනවා මේ පාලන තන්ත්‍රය තුළ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ බොහොම පැහැදිලිවම පපුවල කුණු සුද්ධ කිරීම සඳහාත් වෙනම රෝහලක් ඇති කරලා ඒක පොළොන්නරුවේ බැරි නම් අනුරාධපුරයේ රජරට රන්රඩ අල්ලපු ආදී ශ්‍රීකේට හරි ගෙනල්ලා තව එකක් ආරම්භ කරලා පපු කුණු සුද්ධ කිරීමේ පිරිසුදු කිරීමේ පිරිපහදුවක් ඇති කරලා ඉවරලා රෝහලක් ඇති කරා නම් වඩාත් හොඳයි කියන කාරණය මම සිහිපත් කරන්නට කැමතියි. ගරු සභාපතිතුමනි, මගේ මිත්‍ර ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා මේ ආයවැය දෙවන වර කියීමේ විවාදයට සහභාගී වෙලා ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව දැඩි විවේචනයක් සිදු කරා. තවත් මේ රටේ මේ සභාව නියෝජනය කරන මේ සභාවෙන් ඉහළ උන්න උදවියත් මේ ව්‍යවස්ථාදායක සභාවට දිගින් දිගට පහර ගැව්වා. මේ සභාවට ඇවිල්ලත් පහර ගැව්වා මේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව. ව්‍යවස්ථාදායක සභාවට නම් පහක් විතර කවුරු හරි එව්වට පස්සේ ඒ එක වේකන්සිය නම් තියෙන්නේ ඒ පුරප්පාඩුව සඳහා ව්‍යවස්ථාදායක සභාවෙන් යවන්න පුළුවන් වෙන්නේ එක්කෙනයි නිර්දේශ කරලා. ඊට වඩා ඉතුරු හතරට මොකද කරන්න නිර්දේශ කරන්න පුළුවන්? එහෙනම් වෙල්ගම මැතිතුමා, ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ව්‍යවස්ථාදායක සභාව ඔබතුමා හිටියත් මම හිටියත් කවුරු හිටියත් ව්‍යවස්ථාදායක සභාවේ එක පුරප්පාඩුව නම් දෙකක් ආවත් තුනක් ආවත් එකයි අපිට නිර්දේශ කරලා යවන්න වෙන්නේ ඉන්න කෙනාට. එහෙනම් ව්‍යවස්ථාදායක සභාවේ එතන යුක්ති ඉෂ්ට කරලා තියෙනවා. නිවැරදි නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙම තියෙද්දී නිහඬ ව්‍යවස්ථාදායක සභාවට අපි පන්න පහර ගහනවා. මෙතන පහර ගහනවා, වේදිකාවට ගිහිල්ලා පහර ගහනවා, පන්සලට ගිහිල්ලා එනකොට කට්ටක් දීගෙන එනකොට පන්සල් කට්ටකේදී ගහනවා. හැමතැනම ව්‍යවස්ථාදායක සභාවට පහර ගහන පහර ගහන කියන්නේ. ඉතින් ව්‍යවස්ථාදායක සභාව එතන අසරණ වෙලා ඉන්නවා. මේ ඒ ගමනේ දිගට ඇවිල්ලා මගේ මිත්‍රයා දායශ්‍රී ජයසේකර මැතිතුමා
මේ දෙවන වර විවාදයට සහභාගී වෙමින් ගරු කරු ජයසූරිය කතානායකතුමාටත් ඒ වගේම උපුල් ජයසූරිය මැතිතුමාටත් ඒ වගේම මම නම් කියන්නේ මේ අදවැය සීසේට අදාළ ශේෂ්ත්‍රයක ප්‍රධානීයෙකුටත් දිගින් දිගටම පහර ගැහුවා. මොකද්ද ඊළඟ උසස් වීම ලබා ගැනීම සඳහා උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥතුමාගේ නිවසේ පාදයක් පැවතුවා. දැන් තීන්දුව తీරන ගන්නේ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව ගන්නේ උපුල් ජයසූරිය මහත්තයාගේ ගෙදර ඉඳලා කතානායකතුමා එතනදී ගියා කියලා. 50ක් විතර මේ උත්සවයට සහභාගී වෙලා තියෙනවා. මේ උත්සවයට 50ක් සහභාගී වෙලා ඉන්නකොට ඒ 50 අතර ඉඳගෙන මෙවැනි දෙයක් කතා කරන්න පුළුවන්ද එහෙම දෙයක් කතා කරනවා නම් මේ කිසිම මේ පිළිබඳව හඬපට තියෙනවා කියලා කිව්වා. අපි ළඟ හඬපට තියෙනවා කිව්වා. අපි හඬපට එළියට දාලා මුළු රට ලෝකෙටම හඬ දුන්නා. ඉතින් අර දයශ්‍රී මැතිතුමා ජයශේකර මැතිතුමාටත් ඉතාමත්ම පැහැදිලිව පුළුවන් මේ තියෙන හඬපට ගෙනල්ලා එළියට දාලා මෙන්න මෙයනි සාකච්ඡාවක් කරලා තිනවා ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව ගන්නේ උපුල් ජයසිරිගේ ගෙදර කියලා. එහෙනම් ඔප්පු කරන්න. එහෙම නැත්නම් මේක ප්‍රසිද්ධ එළිය කියන්න පුළුවන්. එතුමා නීතිඥවරෙක්. ඒ නිසා එතුමාට පුළුවන් මේක ප්‍රසිද්ධ එළිය කියන්න. මෙතන වරප්‍රසාද වලට මුවා වෙලා ව්‍යවස්ථාදායක සභාවේ සමාජික කතානායකතුමාටත් එහෙම නැත්නම් රටේ ප්‍රසිද්ධ නීතිඥවරයෙකුටත් එහෙම නැත්නම් රටේ ප්‍රධානම ආයතනයක ප්‍රධාන පෙළේ නීතිඥ වෘත්තියේ ඉහළම තනතුරකට සඳහා පහර දීම සඳහා මේ සභාවේ වරප්‍රසාද වලට මුවා වෙලා කටයුතු කිරීම එහෙම නැත්නම් පාවිච්චි කිරීම
කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා
විනාඩියකින් අවසන් කරන්න. ඉතාමත්ම අනුවණ ක්‍රියාවක් කියන එක මම කියන්නට කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ නීති විරෝධී මත්පැන් සම්බන්ධව වෙසක් පොහේට පෙර මේක අවසන් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝගයක් දීලා ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ඒක පිළිබඳව අපේ ප්‍රශංසා පුද කරනවා. මොකද මද්රව්‍ය නීති විරෝධී මත්පැන් මේ සියල්ල මේ සමාජයෙන් තුරන් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් දැඩි පාලනයකට ලක් කරන්නට පුළුවන් නම් සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් සමාජමය තත්ත්වය ආරක්ෂා කිරීමටත් ඉතාමත්ම වැදගත් වෙනවා. ගරු සභාපතිතුමනි මගේ කොට්ටාසය මම විශේෂයෙන් පොලිස් ජාතික පොලිස් කොමිසම සභාවත් මෙතන ආවරණය වෙන නිසා සඳහන් කරනවා. මගේ මැතිවරණ කොට්ටාසය පොලිස් ස්ථාන 9කින් සමන්විතයි. මගේ මැතිවරණ කොට්ටාසය ශාලිවාය කියලා පොලිස් ස්ථානයක් තියෙනවා. පොලිස් ස්ථානාධිපතිවරේ පස්කර ලැබලා තියෙනවා. මම පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයාට කිව්වා මම රඹය විද්‍යාලයට ගියාම කාන්තාවන් 50ක් විතරයි එල්ල මාව වට කරගතා. අනේ වෙන මොකක් මොන සංවර්ධන කරත් වැඩක් නැහැ. ගම්පෙරළියෙන් මේ ක්‍රීඩාංගණය හදලා දුන්නාට ඔබතුමාලට බොහොම ස්තුතියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගමේ තියෙන අරක්කු ටික නවත්තලා දෙන්න කියලා. මම පොලිස්පතිතුමාට එතනින් ඉඳලාම දුරකථනයෙන් කතා කරා. එතුමාට දුරකථන අංකයක් දුන්නා. පැක්ස් කරන්න කිව්වා. අනේ අර ගමේ කාන්තාව ලියුම් ලියාගෙන ගිහිල්ලා පැක්ස් කරා. පොලිස් ස්ථානාධිපතිතුමා බලන්න ගම පුරාම මුළු වසම් පුරාම මද්‍රව්‍ය වල ව්‍යසනය බාටපත් වෙලා තියෙනවා. මත්පැන් වලින් ව්‍යසනය බාටපත් වෙලා තියෙනවා. එහෙනම් මේ කොමිෂන් සභාවේ මේ
පත්කිරීමේ කාලය අවසන්යි.
මම අවසන් කරනවා. ක්‍රමවේදයේදී යම් යම් උදවියගේ ප්‍රොපමන්ස් බැලීමේ ක්‍රමවේදය පිළිබඳව යම් ගැටලුවක් තියෙන කාරණේ සීපත් කරමින් ඔබතුමාට ස්තුති ප්‍රකාශ කරමින් මම නිනවා. බොහොම ස්තුතියි.
ස්තුති. අදට ගෞරව කාදර් මස්තාන වර්ග
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். கௌரவ தலைமை தாங்கியம் உறுப்பினர் அவர்களே, இந்த பிரச்சல திட்ட விவாதத்தில் அதிமேதக ஜனாதிபதி அவருடைய ஜனாதிபதி காரியாலயத்திற்கு ஒதுக்கப்பட்டிருக்கிற நிதிகள் சம்பந்தமாகவும் ஏனைய அதற்கு கூடுதலானவை ஒதுக்கப்பட்டிருக்கிறதாக இங்கே கூறப்பட்டு அதற்கு பல விமர்சனங்கள் இருந்தாலும் அந்த ஜனாதிபதி காரியாலயத்துக்கூடாக ஜனாதிபதி விசேட செயலணி கூடாக எமது பகுதிகளில் செயல்படும் பாரிய வேலை திட்டங்களை பார்க்கும் பொழுது இந்த நிதியோட பற்றாக்குறையாக தான் இருக்கும் என்று நினைக்கின்றேன். ஏனென்றால் உங்களுக்கு தெரியும், சிறுநீரக நோயாளர்களுக்கும் அந்த நோய்களை வருவதிலிருந்து தடுப்பதற்குமாக ஆரோப்ளான்கள் பல நூறு ஆரோப்ளான்கள் எமது பகுதிகளுக்கு இன்று வரை பொருத்தப்பட்டிருக்கின்றது. இன்னும் பல தேவைப்படுகின்றது என்ற அந்த அளவுக்கு எமது பகுதிக்குரிய தேவைப்பாடுகள் இருக்கின்றது. அதே போல்தான் எடுத்துக்கொள்ளலாம், தற்பொழுது இந்த போதை வஸ்து ஒழிப்புக்காக ஜனாதிபதியுடைய விசேட செயலணி போடப்பட்டிருப்பதன் மூலம் இந்த நாட்டில் பல பகுதிகளில் இதுவரைக்கும் இல்லாத அளவுக்கு போதை வஸ்துகள் பிடிபட்டு கொண்டிருக்கின்றன. அதாவது அங்கு அதேபோல் கூடுதலாக இதில் விசேடமாக கவனம் செலுத்த வேண்டும். எமது இந்த வடக்கு பகுதிகளில் எவ்வாறு தான் இந்த சிறுவர்களுக்கு கூட இந்த போதை வஸ்து பாவிக்கக்கூடிய அளவுக்கு அவர்களுக்கு அந்த போதை வஸ்துகள் உண்ணம் கிடைக்கின்றன. இதை நான் நினைக்கின்றேன் மிகவும் விரைவாக இந்த செயலணி கூடான செயல்பாடுகள் கூடாவது சரி, இல்ல ஏனைய ஏதோ சில வழிகளில் இந்த போதை வஸ்துகளை ஒழிக்க வேண்டிய சூழ்நிலைகள் இருக்கின்றபடியினால் இந்த ஒதுக்கீடுகள் சரியானவை என்று தான் இங்கு கூற வேண்டும். அதுபோல் கிராம சக்தி செயல் திட்டத்தின் ஊடாக எமது பகுதிக்குரிய தேவைப்பாடுகளை பூர்த்தி செய்வதற்கு நினைக்கின்றேன் ஒதுக்கப்படும் நிதிகள் இன்னும் ஒதுக்க வேண்டிய ஒரு சூழ்நிலைகள் இருக்கின்றபடியினால் இந்த நிதி ஒதுக்கீடுகள் சரியாக எமது பகுதிக்கு கூடுதலாக இன்னும் பாவிக்கப்பட வேண்டும் என்ற அடிப்படையில் இந்த ஒதுக்கீடுகளை விமர்சிப்பது நினைக்கின்றேன். அரசியல் நோக்கத்துக்காக தவிர ஒரு நியாயமான ஒரு நியாயமாக பார்க்கும் பொழுது இந்த ஒதுக்கீடுகள் விலையா இல்லை என்பதனை இங்குள்ளவர்கள் தெரிந்து கொள்ள வேண்டும். அதுபோல் முதலில் தெரிந்து கொள்ள வேண்டும், இந்த சுயாதீன ஆணைக்குழுகளுக்கு தகுதியற்றவர்களை நியமிக்கும் பொழுது ஏற்படும் பிரச்சனைகள் பாரிய அளவு பிரச்சனைகள். அந்த அடிப்படையில் தான் நான் நினைக்கின்றேன் மாகாண சபை தேர்தலை ஓட எங்களால் வைக்க முடியாமல் இருக்கின்றது. அதற்கு காரணம் இல்லை நிர்ணயங்களுக்கு அன்று உள்வாங்கப்பட்ட அன்று போடப்பட்ட உறுப்பினர்களுடைய செயல்பாடுகள் ஆகும். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இலங்கையில் சிறுபான்மையினர்கள் எல்லா இடங்களிலும் பறந்து வாழ்கின்றார்கள். அவர்கள் உள்வாங்கக்கூடிய அளவுக்கு எல்லைகள் நிர்ணயிக்கப்பட வேண்டிய காலகட்டத்தில் அவ்வாறு நிர்ணயிக்கப்படவில்லை. அதற்கு காரணம் நிலவளவை மாத்திரம் தெரிந்த ஒரு தவிசாளரும் புள்ளி விவர சராசரிக்குள் மாத்திரம் முடங்கி போன ஒரு சில உறுப்பினர்களுடன் அனைத்து இன மக்களையும் உள்வாங்கிய கலநிலை யதார்த்தங்களுடனான ஒரு புயல் பேராசிரியரான மர்ஹூம் அஸ்புல்லா அவர்களின் ஆலோசனைகளும் முன்மொழிவுகளும் வாதங்களும் குறித்த இல்ல நிர்ணய குழுவினுள் புறக்கணிக்கப்பட்டவையே பாராளுமன்றத்தில் எதிரொலித்தது என்பதனை இந்த பாராளுமன்றம் அறிய வேண்டும். இந்த சுயாதீன ஆணைக்குழுவின் நடவடிக்கைகளில் ஜனநாயகம் துளியேனும் பேணப்படவில்லை என்பதனே யதார்த்தம். பன்மைத்துவமிக்க யதார்த்தபூர்வமான ஒரு அறிக்கையை முன்வைக்க பேராசிரியர் எடுத்த முயற்சிகள் அனைத்து தவிசாளர் உள்ளிட்ட ஒரு சில உறுப்பினர்களின் குறிய எண்ணப்பாடு அல்லது சிறுபிள்ளைத்தனமான நொண்டி சாற்றுகள் காரணமாக நிராகரிக்கப்பட்டன. தமக்கு கிடைக்கப்பெற்ற புலமை சொத்தை புறம் தள்ளிவிட்டு மக்கள் பிரதிநிதித்துவத்தை புறக்கணித்து அர்த்த சூனியமான ஒரு அறிக்கையை இந்த குழு சமர்ப்பித்தது. அதில் பேராசிரியர் மர்ஹூம் அஸ்புல்லா அவர்கள் கையொப்பமிட நிர்பந்திக்கப்பட்டார். இருப்பினும் அவர் மிக தைரியமான முறையில் தனது மறுப்பறிக்கை மூலம் இந்த அறிக்கையில் உள்ள குறைபாடுகளை விவரமாக முன்வைத்தார். விருப்பு வாக்கு வேட்கை மற்றும் ஊழல் வன்முறைகளை ஒழிக்கும் வகையில் சில எண்கணித கணிப்பீடுகளை மாத்திரமே கவனத்தில் கொண்டு ஒரு அவசர நிலையில் தயாரிக்கப்பட்ட ஒரு சட்டமாக புதிய உள்ளூராட்சி மற்றும் மாகாண சபைகள் தேர்தல் திருத்தத்தை கருத முடியும். ஏனெனில் இந்த சட்டங்களும் குறித்த எல்லை நிர்ணய செயல்முறையிலும் நாட்டின் பல பாகங்களிலும் சிதறி வாழும் பலதரப்பட்ட சிறுபான்மை மக்களின் நியாயமான பிரதிநிதித்துவம் தொடர்பாக கவனத்தில் கொள்ளப்படவில்லை என்பதனை கசப்பான உண்மையாகும். இதன் காரணமாகவே பல மில்லியன் ரூபாய் மக்கள் நிதியை செலவு செய்து ஒரு தலைவர் என்ற முறையில் திரு தவலிங்கம் தலைமையிலான குழு தயாரித்த இல்ல நிர்ணய அறிக்கைக்கு ஆதரவாக பாராளுமன்றத்தில் ஒரு வாக்கு ஏனும் பெற முடியாது போய்விட்டது. முழுமையாகவே நிராகரிக்கப்பட்டதுடன் இன்று நாட்டின் ஒரு மாநிலசபை தேர்தலை கூட நடத்த முடியாத ஒரு துப்பாக்கி நிலையை தோற்றுவித்துள்ளது. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இவ்வாறு ஒரு தோற்கடிக்கப்பட்ட அறிக்கையை தயாரித்த குறித்த எல்லை நிர்ணய குழுவின் அதே உறுப்பினர்களின் பணிகளை அங்கீகரித்து எமது சபாநாயகர் தலைமையிலான அரசியல் அமைப்பு குழுவில் மீண்டும் அதே உறுப்பினர்களை எல்லை நிர்ணய ஆணைக்குழு உறுப்பினர்களாக நியமித்துள்ளது. இது முழுமையாகவே தோல்வியுற்ற ஒரு திட்டமாகும். நாட்டில் பல மட்டங்களிலும் சிறந்தவர்கள் இருக்கும் போது மீண்டும் இவர்களே நியமித்திருப்பது என்பது ஜனநாயக விரோதமான செயல்பாடாகும். இவ்வாறான முறைகேடான விடயங்களை நாம் இந்த பாராளுமன்றத்திலிருந்து எதிர்பார்க்கவில்லை. இங்கு பல விடயங்கள் புலப்படுகின்றது. அதாவது மாநிலசபை தேர்தலை நடத்த முடியாது, பல சிக்கல்களை தோற்றுவித்த இந்த அறிக்கை அரசாங்கத்தின் ஒரு திட்டமிட்ட சதியோ என்று கூட நினைக்க தோன்றுகிறது. ஏனெனில் இந்த அரசாங்கம் எந்த ஒரு தேர்தலையும் எதிர்கொள்ள தயாரில்லை. அதனால் அவர்களது ஆதரவாளர்களை ஆணைக்குழுக்களில் புகுத்தி முழுமையான ஜனநாயக முயற்சியையும் முடக்க முயல்கின்றது. இந்த என்ன வகையான ஜனநாயகம்? இந்த சுயாதீன ஆணைக்குழுக்களை நியமித்ததின் போது முறையாக விண்ணப்பம் கோரப்படுவதில்லை. முறைசாரா வகையில் விண்ணப்பித்த தகுதி வாய்ந்தவர்களின் விண்ணப்பங்கள் மாயமாக மறைகின்றன. இதன் மர்மம் என்ன? நாம் அறிந்த வகையில் அரசியலமைப்பு குழு உறுப்பினரின் தனிப்பட்ட விருப்புகளின் அடிப்படையிலேயே ஏனைய ஆணைக்குழுக்களுக்கான உறுப்பினர்கள் நியமிக்கப்படுகின்றார்கள். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இவ்வாறான ஜனநாயக விரோத செயல்பாடுகளை நிறுத்தி நாட்டின் உண்மையான ஜனநாயகத்தை நிலைநாட்ட முழு முயற்சியுடன் செயல்பட வேண்டும். அத்துடன் எமது வட மாகாணத்திற்குரிய
கௌரவ உறுப்பினர் அவர்கள், உங்களுடைய நேரம் முடிவடைந்தது. நேரம் முடிஞ்சது.
நேரம் சரி, ஓகே,
நன்றி. மீதங்கட கரு ஹேஷா விதானகே மந்திரித்துமா.
கரு சபாபத்துமணி, அது தின அயவய கார்க்சபா வஸ்தாவி ஆயத்தன விசி பகன கதா கரணவா யாத்திரி அத்திக ஜனாபத்துமாகி வய சீர்ஷய அக்ராமாத்திய காரியாலய இவகேம அம்மாத்திய மண்டல காரியாலய ராஜ்யசேவா கமிஷன் சபா வகை சுவிசேஷி ஆயத்தன ராசியக்கன கதா கண்ண விழாவா. இதன் கரு சபாபத்துமணி மம சத்துட்டு என்னவா பார்லிமெண்ட்வே பசுபில மந்திரிவரை விதியட்ட மே கார்க் சபா வஸ்தாவே கதா கண்ண அவஸ்தாவே பலமுதி நேதி மட அதாஸ் தக்கன் அவஸ்தா கிளவியும் சம்பந்த மம்மேலாதி விசேஷம் ஸ்ரீபத் கரண்டோன அது அப்பே ரஜே பஸ்வன அயவாய் திரிபத்திராத்தின் விழாவே மிரட்டே சுஹாசக் ஜனதா பலாபுருத்துவம் இன்னவா பௌகிய வசர ஹத்தரட்ட சாபேக்ஷவ ரட்டட ஜனதாவாதி அயவய துலிங் மிரட்டே ஜனஜீவித்தேட்ட விசேஷம் துப்பத் அப்பே அப்பி நியோஜனைகள் பிரதேசல வகை ஆர்த்திக துஷ்கரதாத்தின் மினிசுண்ட சஹானியாக் தெண்ட எவகேம் தவத் பிரிசா பராகின் இன்னவா சாம்பிரதாயிக அயவாயவரின் ஒப்பட கீழ ரட்டே ஆர்த்திகே திசானத்தை வினஸ்கரன் புலுவன் சக்தியாக முசுக்கரான புலுவாங்க அயவாக் பாட பத்தேது கீழ மே அருமுன தமை சபாபத்துமன் தெதாஸ்பாலே ஜனாரிய அட்டவினிதா மேரட்டே தீரணாத்மக ஜனமதேக்கிங் ஜனாதிபதி வரே பீக்கன் தண்டார் ஏ காரணாவட ஹிட்டகாத்த மேரட்டே பஜாதந்திரவாதி அகேன மேரட்டர் ஆதரேக்கன தேசப்பிரீமி ஜனதா இதா பக்ஷபாட பேதேக்கின் துறவ ஜனமத்தையக் விஷால ஹட்டதிலக்சேட் அதிக ஜனமத்தையக் இக்கத்தனட் எக்கத்துனே மேரட்ட அகாதேட்ட அனவா மேரட்டே கீர்த்திய வினாஸ்வேலா ஜாத்தியந்திர இதிரியே மேரட்டைய தன்னிக்கரம கொங்குவேலா தீன விழாவக்கு தமை ஜனதா தீந்துவாக கத்தே ஏகாதிபதி பாலனை மேரட்ட முதுவகின் மேரட்டே இதிரி கமன் மார்கிய பாரதென்ன எதா அப்பி ரட்டே ஜனதா இதிரியேட் அவில் பொருந்து வச்ச பொது அபேக்ஷையா ஜாயகிரகணே கரம் ஏ பொது அபேக்ஷகையா ஜாயகிரகணே கிரீமே மகா தேவந்த மேயும் எதா திபிச்சே தேசபாலன வியருவ பரதவமின் எதாதிபிச்சே தேசபாலன ஏகாதிபதித்துவ பரதவமின் மேரட்டே பொது அபேக்ஷாவ வன பொது ஜனநாயகேக் நேத பொது அபேக்ஷகையா ஜாயகிரகணே கரம் மேரட்டே துக் விந்த அஹிம்சக துப்பத் மினிஸ்ஸு போமியா தேனிசா அப்பி விஸ்வாச கரணவா அப்பிட வகக்கீமக் தியனும் வெனத் தேசபாலன அரமுணுவலின் துறவ பௌஜ்ஜலிக அரமுணுவலின் துறவ வெனவென ஹங்கீம் வலட இட நொதி மேரட்டே பொது ஜனதா பலாபுருத்து வச்சே அரமுணு கராய் அரகினியான் அப்பி விஸ்வாச கரணவா அது மே காரசப அவஸ்தாதி விசேஷம் கியாண்டோன மைத்ரிபால சிறிசேன ஜனாதிபதி வரையா மேரட்டே ஜனாதிபதி வரையா உணாம பக்ஷபாட பேதகின் தோற மினிஸ்ஸு சத்துட்டு உணாயுதா லொகு விஸ்வாசக் எதுமா காவ அதிகரகத் விஸ்வாசே தவ துரட தகவருணா எதுமா புன புனா பிரகாச இதிரிபத் கரா மேரட்டே ஜனநாயகே விதியட தேசபாலனச்சோ தமங்கே பிரதிரூபய வர்தனே கரகன் தமங்கே சுகவிஹரணே வெனுவெங் மேரட்டே பொது ஜனதாவகே முதல் வெங்கர கனிம வெனுவட சரல ஜீவிதயக் கிவன ஜனாதிபதி வரே வச்சனே பரிசமாப்த அர்த்தேம் சரல விதியட மே ஜனாதிபதி தூரே மேரட்டே ஜனதாவட அரகினினவா மேரட்டே தேசபாலனச்சயா சாமானிய சரல மனுஷ்யே பாட பரிவர்த்தனே கண்ணுவா கிள ஏ விஸ்வாசே மடத் தருண தேசபாலனச்சயே கிதிர ஆதுனிக தேசபாலனச்சயே கிதிர திபுனா ஹபே அத அபி கதா கரனோ அவுர்து பஹக் ගෙවෙන්න ආසන්න වෙන වෙලාව අපි එදා අපිට මතකයි පළවෙනි අයවැය වෙලාවේ අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පල්ලු පැලෙන්න එල්ලගෙන ගැහුවා මොකද එතුමාගේ ජනාධිපතිවරයා විදියට වැය ශීර්ෂයට ඒ කාලේ වෙන් කරගෙන තිබුණා කරු සභාපතිතුමනි මංගාව තියෙනවා මේ තොරතුරු අවසන් වෙනකොට 2014 මිලියන 8567ක් මේසා විශාල මුදලක් ඇයි රාජපක්ෂ ජනාධිපතිවරයා වෙන් කරගත්තේ தமன்ட அவசிய தேசபாலன கமம் மகையன் தமங்கே எஞ்சையண்ட சலகன் தமன்ட ஹிததி பரதி ஜனாதிபதி தனதுர மேவல வடக்கரான தமே மேசா முதலக் வெங்கர கத்தி கிள அபி சோதனா கரா ஹபை அபி ஏகட 2015 அபத் கர கத்தி ஜனாதிபதி வரைய விதியட அபடி வெங்கரல திபிச்ச முதல தமை 2564 மே ரடே சியலும ஜனதா சதுடுனா நட ஹம மினியேக் மேகன அவபோதியக் தியன கெனெக் அன்ன மைத்ரிபால சிறிசேன ஜனாதிபதி வரையில அர பொருந்து வச்ச பலவினி பொருந்து இட்டு கர மில்லியன 9562 வச்ச முதல 2564 கட மில்லியன் அடு கரகத் 75% அடு கரகத் கர சபாபத்துன் மேரடே ஜனதாவட லகு பலா பொருத்துவாக் விஸ்வாசயக் எதுமா கர ஆவ ஹவை ஏ எதுமாகே கமன தவதுரடத் ஹெமிங் ஹெமிங் அபிட மதக் வெனோ மேலாய் சீபத் கரண்டோன மாதுளாவே சோபித்த நாஹிமியாங்கே தினகாவதி எதுமா சபதகல்லக்குவ மே ஜனாதிபதி தூரயத் நெவத வதாவக் மேரட்டே ஆபோ ஜனாதிபதி வேக்க பத்கரண தனட தியன்னே மம வியஸ்தா சன்சோதரயக் நெத்தம ஜனாதிபதி தூரய அவுசி கரண அவச கட்டியுது கர்ணவக சா அபி அத மே கதா கண்ண மோஹத வெனகொட மேரட்டே எதா நிர்மாணே வெலா திபிச்சே அதீதே சம்பூர்ண வெனஸ் வெலா தியேனி ஏ அதீதே எதா சதுரு வெச்ச மினிஸ்ஸு சியலு தெனா அத எதுமாகே பிரிபஸ்ஸேம் பாரா வலல்லக் வகே எனவா ஏதுமா மேரடே இதிஹாசே பிஹி வெச்ச சியலும ஜனாதிபதி வருண்ட அவமங்கரண ஜனாதிபதி விபாட அது பத்வெலா தீரும் எதா ஜேஆர் ஜவாதன மெத்துமாட சோதனா கரண்ண காட்டுவத் பே எதா ரணசிங்க பிரேமதாஸ் மெத்துமாட சோதனா கரண்ண காட்டுவத் பே அபி அதடத் கதா கண்ணம் மஹிந்த ராஜபக்ச ஹிட்டுபு ஜனாதிபதி வரையாத் மம கியனவா மே தரன் ஜனாதிபதி தூரைய මේ අද ජනාධිපති ධූරයේ විදිහට හැල්ලු කරන්න කටයුතු කරේ නැහැ. සා අද ඒ කියපු පොරොන්දු ඔක්කොම අනිත් පැත්ත කරන් පිට හැරිලා සරල ජනාධිපතිවරයාගේ මෙවර වැය සීසියට වෙන් කරගන්න මුදල මිලියන 13,560ක්. සා අපිට හෘද සාක්ෂියට එකඟව අහිංසක මිනිස්සු ගුටි කාලා වෙඩි කාලා මගේ දිස්ත්‍රික්කයේ අහිංසක මිනිස්සු කහවත්තේදී වෙඩි කාලා මැරුණා මෙතන ජනාධිපති කරන්න ගිහිල්ලා. මෙතුමා ජනාධිපතිවරයා බඩ පත් කරන්න වෙඩි කාලා මැරිච්ච ඒ මිනිස්සයාට සාධාරණ ඉටි කිරීමේ වගකීම රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදිහට මට තියෙනවා. ඒ නිසා මම කියනවා අපිට වෙන ප්‍රශ්න නැහැ, තුමත් එක්ක පුජ්‍යලික ප්‍රශ්න නැහැ. අපි දේශපාලනයේ ආධුනිකයෝ. හැබැයි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතුමාගේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. එතුමාට අවුරුද්දක් යනකොට අමතකුණා එතුමා ආපු ගමන. එතුමා මුල සම්පූර්ණයෙන් අමතකුණා. එතුමාගේ දේශපාලන ගමන ගැන වෙනත් විකල්ප හොයන්න පටන් ගත්තා. ඒ විකල්පවල තරම කොතනද කිව්වොත් ගරු සභාපතිතුමනි ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට කවුරු හරි මොන විදියට හරි මේ රටේ තමන්ගේ ගමන යන්න එකතු කරගන්න කියලා ආපහු කියලා රාජපක්ෂ මහත්තයලත් එක්ක එකතු වුණා. අද මට සියුම් සතුටක් තියෙනවා ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ මේ කතා කරන වෙලාවේ. එතුමා ඒ එදා පෙන්නපු ගතිය අද ඊයේ හවස් වෙනකොට අපේ මහින්දානන්ද අලුත්ගමගේ ගරු හිටපු ඇමතිතුමනි ඊයේ හැන්දෑවේ ආපහු පෙන්නුවා මම තමයි මේ රටේ මෛත්‍රීපාල සිරිසේන කියන පැත්තක් නැති කොන්දක් නැති පාටක් නැති මේ ජනාධිපතිවරය ජනාධිපති අනතුර නිඳිත විදියට හැල්ලු කරන්න පුළුවන් ජනාධිපතිවරයා කියලා. අද අපිට ඒ තියෙන සතුට මෙච්චර ගේම් ගහන්න පුළුවන් කියන මෙච්චර හයිය තියෙනවා කියන ඔය මහින්දානන්ද අලුත්ගමේ මහත්තයලා පැත්තේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයට එක පිට දෙසරයක් කොකා පෙන්නුවා නම් ඒ කොකා පෙන්නුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විතරයි කියලා ඒ සතුට මට තියෙනවා. සා මම අද වේලාව විශේෂයෙන් කියනවා
මන්තුමා කාලය අවසානයි.
ඔව් මට දෙන්න විනාඩියක් ගරු සභාපතිතුමනි අවසන් කරන්න. මම මේ වෙලාවේදී කියන්න ඕන මම දැක එතුමා ප්‍රකාශයක් කළා තිබුණා ගරු සභාපතිතුමනි මට මේ කරුණට විතරක් ඉඩ දෙන්න. එතුමා ප්‍රකාශයක් කළා තිබුණා කඳු නොකපා අධිවේගයේ හදන හැටි කීවත් නුවර මහත්තයයි කොළඹ මහත්තයයි දෙන්න මට මේක කරන්න දුන්නේ නැහැ කියලා. මං ඉදන්නේ කොළඹ මහත්තයා කියන නැති අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නුවර මහත්තයා කියලා මං හිතනවා විශ්වාස කරනවා කිරියල්ල මැතිතුමාට කියන්නේ නැති. හැබැයි එක දෙයක් මම කියනවා කඳු නොකපා නැත්තම් ගස්වැල් කපන්නේ නැතුව මේ අධිවේගී මාර්ග හදන්න පුළුවන් නම් හොඳයි. ඒ ප්‍රාර්ථනාව එතුමාට තියෙන එතුමා මං ඉදන්නේ පරිසර ඇමතිවරයා විදියට වෙන්නේ නැති. මම මතක් කරලා දෙනවා අර විල්පත්තුවේ කැලෑ අක්කර ගණන් කපනවා අවුරුදු ගාණක් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගහනවා මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කෑ ගහනවා උමාවේ ව්‍යාපෘතිය ගෙනහල්ලා මහ විශාල ජන ජීවිතේට හානි වෙලා තියෙනවා. එක වචනයක් කියන්නේ ජනාධිපතිවරයා කුහක කමින් මේ ව්‍යාපෘතිය යනකොට අර කිරියල් ලැමතුමාට එල්ලෙල්ල ගහන්න තියෙන ඕනකමට කුහක කමින් අද කියනවා කිරියල් ලැමතුමාට ගරුවග්‍රාමතුමාට ඇඟිල්ල දික් කරනවා මේ පාර. ඒ නිසා මම කියනවා
මෙතන තියෙන
දේශපාලන ප්‍රේමිත්වයක් නෙවෙයි ගරු සභාපතිතුමනි, තමන්ගේ දේශපාලන කුහක අරමුණ වෙනුවෙන් නැවත ජනාධිපති වීමේ හීනය වෙනුවෙන් මේ රටේ ඕනම පාවාදීමක් කරනවා කියන හැඟීමත් එක්ක සෙල්ලම් කරන්න. ඒ නිසා අපි කියනවා අපිට හෘද සාක්ෂිය එකම ගරු අගමැතිතුමනි අපි එක්සත් ජාතිපක්ෂ අහිංසක පුංචි මිනිස්සු වෙනුවෙන් හිටගන්න දේශපාලනච්චෝ අනේ පුංචි මිනිහුන්ගේ පස්සට පයින් ගාලා මේ රටේ ජනතාව ලෝකයේ ඉදිරියේ දනගස්සන්න සූදානම් වෙන මේ ජනාධිපතිතුමාට සදාචාරාත්මක අයිතියක් නැහැ මේ සා විශාල මුදලක් වෙන් කරගෙන වෙලා ඉදිරි අවුරුද්ද යන කියන කාරණා මතක් කරගෙන
මගේ ප්‍රශ්න.